ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන් ක්‍රීඩාව සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ඔබ වෙනුවෙන් ආරම්භ වන කාල වේලාව සතිය ක්‍රීඩා විග්‍රහය ආරම්භ කරන්නට හිමනම් දැන් අපි සූදානම්. සුපුරුදු විදිහට ශ්‍රී ලංකාවේ සිට තොරතුරු වාර්තාකරණයට සූදානම් සිටිනවා SBS සිංහල වැඩසටහනේ ක්‍රීඩා මාධ්‍යවේදී විදිහට අපිට තොරතුරු වාර්තාකරණයේ යෙදෙන රංගන සිනවිරත්න. ආයිබෝන් රංගන.
ආයිබෝන් දිලරක්ෂි.
රංගන තොරතුරු කීපයක් වාර්තා වෙනවා. හැබැයි අපිට වාර්තා වෙන මේ සතියේ හයිලයිට්ස් විදිහට අපිට ගන්න පුළුවන්. මේ සතියේ ක්‍රීඩා ශාස්ත්‍රයේ විශේෂතා විදිහට අපිට ශ්‍රී ලංකා පැත්තෙන් ආරංචි වන්නේ ක්‍රිකට් ශාස්ත්‍රය හා සම්බන්ධ වන විශේෂතාවන. ඒ අතරනුත් ඔබ දන්නවා මේ නොබෝදා නිමාවට පත්වුණු IPL තරංගාවලිය, ඉන්ඩියන් ප්‍රීමියර් ලීග් තරංගාවලිය. ඒ තරංගාවලියේ ජයග්‍රාහී කණ්ඩායම වුණේ මුම්බයි ඉන්ඩියන්ස් කණ්ඩායම. මුම්බයි ඉන්ඩියන්ස් කණ්ඩායමේ දැනට වසර ගණනාවක සිට ප්‍රධාන පුහුණුකරු පනතට තරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු විදිහට කටයුතු කරපු හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන. මහේල සම්බන්ධව විශේෂතා ආරංචියක් වාර්තා වෙනවා. LPL තරංගාවලියේ ජයග්‍රහණයත් එක්කම ඔහු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් අවධානය යොමු වෙලා තියෙනවා කියලා. යම් ආරාධනාවක් තියෙනවා කියලා තමයි අපිට වාර්තා වන්නේ ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකාර තනතුර සම්බන්ධයෙන් ඔහුට ශ්‍රී ලංකා කණ්ඩායමත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. අතුලන්ත තොරතුරු ඔබින් දැනගන්න කැමති. මොනවද මහේල මේ ගැන කියන්නේ? ශ්‍රී ලංකා ක්‍රිකට් මොනවද මේ ගැන කියන්නේ?
ඔව් දිලෝක්ෂි, මං හිතන්නේ මහේල ජයවර්ධනට මේ ආරාධනාව මීට පෙර යම් ආකාරයකින් වක්‍ර මාර්ගයකින් සිදු කරනු ලැබුවා. නමුත් ඔහු ඒ අවස්ථාවේදී තමන්ගේ නොසතුට පළ කර තිබුණා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දේශපාලනය සමග තමන්ට කටයුතු කිරීමට අවශ්‍යතාවයක් නොමැති බව සඳහන් කරමින්, ඒ වගේම මෙවරත් මුම්බයි ඉන්ඩියන්ස් කණ්ඩායම IPL ශූරතාව හිමිකර ගැනීමෙන් පසුව විශේෂයෙන්ම අවස්ථා පහකදී ශූරතාව හිමිකර ගන්නට සමත් වුණා. පිටපිටම අවස්ථා දෙකකදී තමයි මෙවර හිමිකර ගත්තේ. ඒ වගේම මහේල දැන් අවුරුදු 4ක කාලයක් මුම්බයි ඉන්ඩියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙස කටයුතු කරනවා. ඒ අවුරුදු 4 තුර ඔහු සමත් වෙනවා අවස්ථා 3කදීම මුම්බයි ඉන්ඩියන්ස් කණ්ඩායමට ශූරතාව හිමිකර දෙන්නට. මේ නිසාවෙන් තමයි සමස් ලෝකයේම අවධානය මේ වන විට මහේල ජයවර්ධන වෙත යොමු වී තිබෙන්නේ. මේ අනුව තමයි ඩුබායි හිදී ඉන්දීය මාධ්‍යවේදියෙකු මහේල ජයවර්ධනගෙන් ප්‍රශ්න කරනවා යම් ආකාරයකින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය සඳහා ආරාධනාවක් ලැබුණොත් එය බාර ගන්නවද කියලා. මේ සඳහා තමයි මහේල ජයවර්ධන ප්‍රතිචාර දක්වමින් පවසන්නේ තමන් කිසිසේත්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය බාර ගන්නට කැමති නැති බව. ඊට හේතුව ලෙස ඔහු සඳහන් කර තිබෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ පවතින දේශපාලනයයි. ඒ වගේම ඔහු පවසනවා තමන්ට නිදහස් වටපිටාවක් නොමැති තැනක පුහුණුකරුවෙකු ලෙස කටයුතු කිරීමට හැකියාවක් නැති බව. ඒ නිදහස තමන්ට මුම්බයි ඉන්ඩියන්ස් කළමනාකාරීත්වයෙන් හිමිවන නිසා තමා මේ කටයුත්තේ රාජකාරී කරන බව ඔහු සඳහන් කරනවා. ඒ හැරුණුකොට කිසිසේත්ම මේ පවත්නා වටපිටාව තුළ ශ්‍රී ලංකාවේ කිසිදු වගකීමක් බාර ගැනීමට තමන් සූදානම් නැති බව තමයි මහේල සඳහන් කර තිබුණේ. මීට පෙරත් අවස්ථා කිහිපයකදීම මහේල තමන්ගේ දැනුමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත සේවය කිරීමට ඉදිරිපත් වුණා. නමුත් ඒ අවස්ථාවන් එවකට සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය බාරගත්තේ නැති බවත් සඳහන් කරන්නට ඕනේ. එක් අවස්ථාවකදී මාධ්‍යවේදියෙකු විමසා සිටිනවා ශ්‍රී ලංකාවේ එවකට සිටි ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිවරයාගෙන් මහේල ජයවර්ධනව ප්‍රධාන පුහුණුකාර ධුරයට සම්බන්ධ කර ගන්නවද කියලා. ඒ අවස්ථාවේදී ඔහු සඳහන් කරන්නේ ඉන්දියන් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායමක් පුහුණු කළ පමණින් ජාතික කණ්ඩායමක පුහුණුකරුවෙකු වීමට අවස්ථාවක් නැති බව. නමුත් මේ වන විට මහේල ඔප්පු කර තිබෙනවා තමන්ගේ දක්ෂතාවන්. කෙසේ වෙතත් ඔහු කැමති නෑ මං හිතන්නේ චන්දික හතුරුසිංහට සිදු වූ දේ තමන්ට සිදුවන වාට. මීට පෙර චන්දික හතුරුසිංහ ලෝකයේම අවධානය දිනාගත් පුහුණුකරුවෙකු ලෙස බංග්ලාදේශයේ කටයුතු කරන අතරතුර තමයි ශ්‍රී ලංකාවේ ආරාධනාවෙන් ඉතාමත්ම ඉහළ වැටුපකට ශ්‍රී ලංකාවට පැමිණියේ. නමුත් අවසානයේදී ඉතාමත්ම අසාර්ථක පුහුණුකරුවෙකු ලෙස තමයි ඔහුට ශ්‍රී ලංකාවෙන් පිටව යාමට සිදු වුණේ. මෙන්න මේ තත්වය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දේශපාලනය විසින් ඇති කළ තත්වයක් ලෙසයි බොහෝ දෙනෙකු වටහාගෙන තිබෙන්නේ. මේ අනුව තමයි මහේල ජයවර්ධන ඍජුවම පවසා තිබෙන්නේ තමන් මේ ඉල්ලීම යම් ආකාරයකින් ශ්‍රී ලංකාව පාර්ශවයෙන් ලැබුණත් එය ප්‍රතික්ෂේප කරන බව. නමුත් මේ වන විට තවමත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුහුණුකරුවා ලෙස මිකියාත කටයුතු කරන නිසාවෙන් ඉඩක් නැහැ පුහුණුකරුවෙකුට. නමුත් යම් ආකාරයකින් මේ පුහුණුකරුවාගෙන් පසුව හෝ මහේල ජයවර්ධනට ආරාධනාවක් ලැබුණොත් ඔහු සූදානම් නැති බව තමයි අපට මේ වන විට වාර්තා වන්නේ. කෙසේ වෙත සඳහන් කරන්නට ඕනේ, සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම වාර්තා වනවා මහේල ජයවර්ධනට මේ යම් සම්මාකාරයකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණුකාර ධූරයකට ආරාධනාවක් ලැබුණොත් එය බාර නොගන්නා ලෙසටත් සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රීඩා ලෝලීන් නිරන්තරයෙන්ම ඉල්ලීමක් කරනවා. මක්නිසාදයත් චන්දික හතුරුසිංහට සිදු වූ දේ මහේලට සිදුවනවාට ක්‍රීඩා ලෝලීන් කැමති නැති නිසාවෙන්, කෙසේ වෙතත් මහේලත් මේ සම්බන්ධයෙන් ඉතාමත්ම හොඳ දැනුවත් වීමකයි සිටින්නේ. ඒ නිසාවෙන් මං හිතන්නේ ඔහු මේ අවස්ථාව බාර ගනීවි කියලා. මේ අතරතුර දිනදුක්ෂි මට අවස්ථාව ලැබුණා ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු සමගින් මේ සම්බන්ධයෙන් කතා බහ කරන්නට. ඔහු සඳහන් කර සිටියා මහේල ජයවර්ධන තමයි වර්තමානයේ ශ්‍රී ලංකාවට ගැලපෙනම ප්‍රධාන පුහුණුකරුවා කියලා. නමුත් ඔහුත් පවසනවා ඔහු විශ්වාස කරන්නේ නැහැ කියලා. මේ පවත්නා තත්ත්වය තුළ මහේල ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සමගින් පරිපාලන ධූරයක් සඳහා බාර ගනීවි කියලා, නැත්නම් ඒ අවස්ථාව ලබා ගනීවි කියලා. කෙසේ වෙතත් මෙයයි දිරුක්ෂි තත්ත්වය වාර්තා වන ආකාරයට ඔහුට මේ වන විට ජාත්‍යන්තරය තුළ ඉතාමත්ම ඉහළ ඉල්ලුමක් තිබෙන බවත් සඳහන් කරන්නට ඕනේ.
දැන් ඒ අතරතුරේදී කාන්තා IPL තරගාවලියත් නිමාවට පත් වුණා. එහිදිත් ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන්ගේ විශේෂිත අවධානයක් යොමු වෙලා තිබුණා ශශිකලා සහ චමරි වෙත. අපි කැමති උන් දෙදෙනාගේ දක්ෂතා කොහොමද මේ කාන්තා IPL තරගාවලියේදී දිගහැරුණේ කියන කාරණාවත් දැනගන්න.
අවුදේ ලුක්ෂි, ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු වගේම ශශිකලා සිරිවර්ධන මෙවර IPL කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වුණා. උන් දෙදෙනාම නියෝජනය කළේ සුපනෝවා කණ්ඩායමයි. එකම කණ්ඩායම නියෝජනය කිරීමටයි අවස්ථාව උදා වුණේ. කෙසේ වෙතත් අවසාන මහා තරගයේදී සුපනෝවා කණ්ඩායම පරාජයට පත් වුණා ට්‍රේල් බ්ලේසර්ස් කණ්ඩායම හමුවේ. නමුත් සඳහන් කරන්නට ඕනේ මේ තරගාවලිය පුරාවටම චමරි අතපත්තුගේ දක්ෂතා කැපී පෙනුණා. ඇය පළමු මූලික තරගයේදී ලකුණු 44ක් ලබා ගත්තා. ඉන් අනතුරුව දෙවන තරගයේදී ට්‍රේල් බ්ලේසර්ස් කණ්ඩායමට ලකුණු 67ක් ලබා ගත්තා. පන්දු 48ක් තුල 4.5ක් සහ 6.4ක් සමගින් මේ ඉනිම පිළිබඳව ජාත්‍යන්තරයේ විශේෂ අවධානයක් යොමු වුණා. ඉතාමත්ම ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළේ දැවැන්ත 6.5වල් 4ක් එල්ල කළේ. ඒ අනුව ඩුබායි ක්‍රීඩාංගණයේ ෂාජා ක්‍රීඩාංගණයේදී තමයි එම තරඟයේ පැවැත්ුණේ. දැවැන්ත 6.5වල් 4ක් එල්ල කිරීම පිළිබඳව ජාත්‍යන්තර විස්තර විචාරකින් පවා සඳහන් කර තිබුණා. ඒ අනුව එම තරගය ඔවුන් ජයග්‍රහණය කරන්නට සමත් වුණත් නැවතත් අවසන් මහා තරගයේදී ඔවුන් පරාජයට පත් වුණා. සුපනෝවා කණ්ඩායම ට්‍රේල් බ්ලේසර්ස් කණ්ඩායම හමුවේ. කෙසේ වෙතත් ඔවුන් පරාජයට පත් වුණත් ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු සහ තුන් ඉරියව් දක්ෂතා දැක් වූ තරගාවලිය පුරාවටම ශශිකලා සිරිවර්ධන පිළිබඳව වැඩි අවධානයක් හිමි වුණා කියන කාරණාවත් සඳහන් කරන්නට ඕනේ. ශශිකලාට වඩා චමරි අතපත්තු ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන බිග් බෑෂ් තරගාවලියේ පවා අත්දැකීම් සහිත ක්‍රීඩිකාවක්. ඒ අනුව ජාත්‍යන්තරයේ තුල තමන්ගේ නාමය රඳවන්නට ඉතාමත්ම ඉහලින් සමත් වූ ක්‍රීඩිකාවන් දෙදෙනෙකු ලෙස ශශිකලා සහ චමරි අතපත්තු සඳහන් කරන්නට පුළුවන්. ශශිකලා නම් මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගෙන සිටිනවා. නමුත් චමරි අතපත්තු තමයි වර්තමානයේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායකත්වයේ දරනු ලබන්නේ.
ඉන්දියන් ප්‍රීමියර් ලීග් තරගාවලියෙන් අනතුරුව අපි අවධානය යොමුවන්නේ ලංකන් ප්‍රීමියර් ලීග් තරගාවලිය කෙරෙහි. ලංකන් ප්‍රීමියර් ලීග් තරගාවලිය LPL පිළිබඳව නොයෙකුත් කතා පසුගිය දවස්වල අපි මේ විශේෂාංගය නබ වෙත අරගෙන ආවා. තෝරා ගන්නා වූ ක්‍රීඩකයන් පිළිබඳව, කණ්ඩායම් පිළිබඳව, විශේෂයෙන්ම තරගාවලිය පැවැත්වෙන දිනවකවානු පිළිබඳව, නිරෝධායන කාර්යාවලිය පිළිබඳව මේ ආදී නොයෙකුත් දෑ සම්බන්ධයෙන් රංගනේ මේ සතිය වෙනකොට අපිට වාර්තා වෙනවා LPL තරගාවලිය නිශ්චිතවම පවත්වන්නට මේ වෙනකොට දින නියම වෙලා තියෙනවා කියලා. ඒ වගේම මේ තරගාවලියේ විස්තර විචාරණ කාර්යය සඳහා පුද්ගලයන් නම් වෙලා තියෙනවා කියලායි තොරතුරු වාර්තාවන්නේ. සවිස්තර දැනගන්න කැමති ඔබෙන්.
ඔව් දිරක්ෂි, ඔබ සඳහන් කළ ආකාරයටම පසුගිය සතියේ වනතුරුම අවිනිශ්චිත තත්වයක තමයි තිබුණේ මේ තරගාවලිය පවත්වනවාද නැද්ද යන කාරණාව. කෙසේ වෙතත් අවසාන වශයෙන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ වගේම ජනාධිපතිවරයා, ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩල නිලධාරීන් සහ සෞඛ්‍යාංශ එක්ව පැවැත් වූ සාකච්ඡාවකින් පසුව අවසන් මොහොතේ තීරණය කෙරුණා තරගාවලිය පවත්වන්නට. ඒ අනුව පසුගිය සතියේදී තීරණය වී තිබුණේ මේ තරගාවලිය නොවැම්බර් 27 වනදා ආරම්භ කරන්නටයි. කෙසේ වෙතත් පසුගියදා අවසාන වශයෙන් තීරණය කෙරුණා නොවැම්බර් 26 වනදා සිට දෙසැම්බර් 16 වනදා දක්වා මේ තරගාවලිය පවත්වන්නට. එකම එක ක්‍රීඩාංගණයකදී පමණයි පැවැත්වෙන්නේ. හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තමයි සියලුම තරඟ පැවැත්වෙන්නේ. ඒ අතරතුර ඔබ සඳහන් කළ ආකාරයටම විස්තර විචාරකින් 6 දෙනෙකු නම් කර තිබෙනවා මේ තරගාවලිය පුරාවටම විස්තර විචාරය ගෙනෙන්නට. මයික් හේස්මන්, රොෂාන් අබේසිංහ, රසල් ආනල්, අමිල් සොහෙල්, හර්ෂල් ගිප් සමගින් ඩැරන් ගංගා මෙවර එක්වනවා ජාත්‍යන්තර විස්තර විචාරකයන් ලෙස. තරගාවලියේ නිල තේමා ගීතයත් මේ වන විට එළිදක්වා දක්වා තිබෙනවා. ඒ වගේම සඳහන් කරන්නට ඕනේ සමස්ත තරඟාවලියේ විකාශන කටයුතු සිදු කරන්නේ Sony Sports India සමගමයි. ඒ අනුව සමස්ත තරඟාවලියම ජාත්‍යන්තරයේ තුල සජීවි ලෙස විසිරුවා හැරීමට නියමිතයි. ඩුබායිහි පිහිටි IPG සමාගම තමයි මේ සමස්ත මෙහෙයුම් කාර්ය ඉටු කරනු ලබන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෙනුවෙන්. ඒ අනුව ඉතාමත්ම සංවිධානාත්මකව සාර්ථක තරඟාවලියක් පැවැත්වීමටයි මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය බලාපොරොත්තු වන්නේ. සෞඛ්‍ය අංශවල මඟ පෙන්වීම යටතේ තමයි පැවැත්වෙන්නේ. යම් ආකාරයක මතභේදාත්මක තත්වයක් ඇති වී තිබුණා දිල්රුක්ගේ පසුගිය සතියේදී, ඇයි මේ ශ්‍රී ලංකා සෞඛ්‍ය බලධාරීන් මේ සඳහා අවසරය ලබා නොදෙන්නේ කියලා මක්නිසාදයක් ජාත්‍යන්තරය තුළ සෑම රටකම පාහේ මේ වන විට තරඟාවලි පැවැත්වෙනවා. IPL තරඟාවලි ඉතාමත්ම සාර්ථකව නිමාවට පත් වුණා. ඉන් අනතුරුව දැන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ඩුබායිහි සිට කෙලින්ම ඔස්ට්‍රේලියාව බලා පැමිණීමට නියමිතයි. ඔස්ට්‍රේලියාවේදී ක්‍රිකට් තරඟාවලියකට සහභාගී වන්නට. ඒ අනුව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ විද්‍යාත්මක ක්‍රමවේදයකින් මේ ආකාරයෙන් තරඟාවලි පැවැත්වීමේ ක්‍රමවේදයක් තිබෙනවා. එසේ තිබියදීත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් ඇයි මේ තරඟාවලියට අවසන් මොහොත දක්වාම තමන්ගේ අවසරය ලබා නොදුන්නේ කියන ප්‍රශ්නාර්ථය තමයි බොහෝ දෙනෙකු විමසා සිටියේ. කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් පසු අවසානයේදී ඔවුන් එකගත්වය පළ කර තිබෙනවා මේ තරඟාවලිය ඉදිරියට කරගෙන යන්නට. මේ අතරතුර අපට දැනගන්නට ලැබුණා අවසාන මොහොතේදී තවත් ජාත්‍යන්තර ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම මේ තරඟාවලියට එක් වී තිබෙන බව. මොහමඩ් හෆීස්, ලැන්ඩ්ලි සිමන්ස් වගේම බ්‍රෙන්ඩන් ටේලර් කියන සුපිරි ජාත්‍යන්තර ක්‍රීඩකයිනුත් මෙවර තරඟාවලියට එක්වන බව අපට වාර්තා වෙනවා. මේ අතරතුර දිලිලොකි තවත් තොරතුරක් සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වුණා. ඒ තමයි මේ හම්බන්තොට ක්‍රීඩාංගණයේදී පමණක් මෙවර තරඟාවලියේ පැවැත්වීම පිළිබඳව යම් යම් වැරදි මතත් සමාජගත කෙරුණා. නමුත් මෙහිදී සඳහන් කරන්නට ඕනේ හම්බන්තොට ක්‍රීඩාංගණය තෝරා ගත්තේ හේතු කිහිපයක් නිසායි. මක්නිසාදයක් සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද යටතේ මේ තරඟාවලිය පවත්වන නිසාවෙන් හුදකලා ප්‍රදේශයක තරඟාවලිය පවත්වනවා නම් ඒ ඉතාමත්ම වාසිදායක තත්වයක්. හම්බන්තොට කියන්නේ ජනාකීර්ණ නොමැති ප්‍රදේශයක්. ඒ වගේම ඉතාමත්ම සාර්ථකව මේ බබල් එකක් කියන තත්වය යටතේ තමයි දිලුක්ෂි මේ තරඟාවලිය පවත්වන්නේ. කණ්ඩායම් පහටම ඉතාමත්ම සාර්ථකව සෞඛ්‍ය ආරක්ෂිතව මේ තරඟාවලියට සහභාගී වීමේ හැකියාව තිබෙනවා. හම්බන්තොට ක්‍රීඩාංගණයේදී පමණක් පැවැත්වීම තුළ කොළඹදී තරඟාවලිය පැවැත්වෙන්නේ නැත්තේ මේ තරඟාවලිය පැවැත්වීමේ හැකියාව තිබෙන්නේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පමණයි. නමුත් මේ කාල සීමාවේදී ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ නවීකරණ කටයුතු සිදුවන නිසාවෙන් එහි තරඟ පැවැත්වීමට හැකියාවක් නැහැ. ඒ නිසාවෙන් තමයි මේ තරඟාවලිය පැවැත්වීමට සුදුසුම ක්‍රීඩාංගණය ලෙස හම්බන්තොට ක්‍රීඩාංගණය තෝරාගෙන තිබෙන්නේ. ඒ වගේම වර්ෂාවෙන් බාධාවකුත් නැහැ මේ කාල සීමාවේදී. ඒ අනුව මෙම LPL තරඟාවලිය පැවැත්වීමට වඩාත් සුදුසුම ක්‍රීඩාංගණය ලෙස තෝරාගෙන තිබෙන්නේ හම්බන්තොට ක්‍රීඩාංගණයයි. අපි බලාපොරොත්තු වෙනවා කිසිදු බාධාවකින් තොරව මේ ජාත්‍යන්තර ක්‍රීඩකයනුත් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණෙමින් තිබෙනවා. ඔවුන්ගේ දින 14ක නිරෝධායන කාලය ගත කිරීම සඳහා රූපවාහිනී නිෂ්පාදන කණ්ඩායමත් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. යනුව ඉතාමත්ම සාර්ථක ලෙස නොවැම්බර් 26 වනදා තරඟාවලිය ආරම්භ වන බව තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කරන්නේ.
අපි අද දවසේදී අවසාන අවධානය යොමුවන්නේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරඟාවලිය පිළිබඳව මේ සඳහා පුහුණු කටයුතු ආරම්භ වෙලා තියෙනවා කියලයි තොරතුරු වාර්තා වන්නේ. අපි සවිස්තර විස්තර කතා බහ කරමු රංගන.
ඔවුදල රුක්ෂි, ඊයේ දිනේදී දින 10ක පුහුණු කඳවුරක් ආරම්භ කෙරුණා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. මේ සඳහා ක්‍රීඩකින් 22 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කර තිබෙනවා. සඳහන් කරන්නට ඕනේ මේ අවසන් සංචිතය නොවේ. නමුත් පුහුණු වීම් කටයුතු ආරම්භ කිරීමේ පහසුව උදෙසා මේ ක්‍රීඩකින් 22 දෙනා නම් කර තිබෙනවා. මේ සඳහා නවක ක්‍රීඩකින් 2 දෙනෙකු නම් කර තිබෙනවා. 27 වෙනිදී වමත් වේගපන්දු යවන ක්‍රීඩකයෙකු වන දිල්ෂාන් මදුශංක මේ කණ්ඩායමට එක් වී තිබෙනවා. ඒ වගේම 21 වෙනිදී 3 ඉරියව් ක්‍රීඩකයෙකු වන සන්තුෂ් ගුණතිලකත් මේ කණ්ඩායමට නම් කර තිබෙනවා. ඊට අමතරව ප්‍රථම වතාවට වනිදු හසරංගත් ටෙස්ට් සංචිතයකට නම් කර තිබෙනවා. මෙහිදී සඳහන් කරන්නට ඕනේ දකුණු අප්‍රිකාවේදී වේගවත් අනතිරු තිබෙන නිසාවෙන් වැඩි අවධානයක් වේගපන්දු යවන්නන්ට සහ පිතිකරුවන් වෙත යොමු කළ බව තමයි ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපතිවරයා අසන්ත දෙමිල් මහතා සඳහන් කරන්නේ. ඒ වගේම අනෙක් කාරණාව තමයි මේ වන විට ශ්‍රී ලංකාව තුළ නිල වශයෙන් තේරීම් කමිටුවක් ක්‍රියාත්මක වන්නේ නැහැ. අසන්ත දෙමිල්, විනෝදන් ජෝන්, චමින්ද මෙන්ඩිස් වගේම තවත් එක් පුද්ගලයෙකුගේ නමක් සමගින් මේ වන විට ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යොමු කර තිබෙනවා. ඔහුගේ නිල අනුමැතිය තවමත් හිමි වී නැහැ. බොහෝ විට ඔවුන්ගේ පළමු රාජකාරී බවට පත්වන්නට නියමිතව තිබෙන්නේ මේ දකුණු අප්‍රිකානු තරඟාවලියට සහභාගී වන අවසන් ක්‍රීඩකින් 15 දෙනා නම් කිරීමයි. කෙසේ වෙතත් මේ වන විට පුහුණුකරු මිකියාත සමග එක් වී අසන්ත දෙමිල් මහතා මේ ක්‍රීඩකින් 22 දෙනා නම් කර තිබෙනවා පුහුණු වීම් කටයුතු සඳහා පහසුවක් ඇති කරලීමට. මෙහිදී ඔවුන් බලාපොරොත්තු වෙනවා සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද යටතේ ඉදිරි දින 10ක කාලය තුළ නොවැම්බර් 22 වෙනිදා දක්වා මේ පුහුණු කඳවුර පවත්වන්නට ඉන් අනතුරුව LPL තරගාවලියට සහභාගී වෙන ක්‍රීඩකින් එතනින් කෙලින්ම හම්බන්තොට බලාපිටත් වෑමට නියමිතයි අනෙකුත් ක්‍රීඩකින් කොළඹ පැමිණෙනවා ඉන් අනතුරුව LPL තරගාවලිය නිමවට පත්වන්නේ දෙසැම්බර් 16 වෙනිදා දෙසැම්බර් 17 වෙනිදා ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාව බලාපිටත් වෑමට නියමිතව තිබෙනවා පළමුවෙන්ම ඔවුන් තුන් දින පුහුණු තරගයකට සහභාගී වෙනවා ඉන් අනතුරුව දෙසැම්බර් 26 වෙනිදා පළමු ටෙස්ට් තරගය පැවැත්වෙනවා දෙවන තරගයේ පැවැත්වෙන්නේ ජනවාරි මාස 3 වෙනිදායි මේ ආකාරයෙන් තමයි ICC ටෙස්ට් ක්‍රිකට් චුරතාවලියට සමගාමීව ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු ක්‍රිකට් තරගාවලිය සංවිධානය වී තිබෙන්නේ දිලෘක්ෂේ
හොඳයි රංගන එහෙමනම් අපි ස්තුතිවන්ත වෙනවා මේ සතියේ ශ්‍රී ලංකා ක්‍රීඩා ශාස්ත්‍රයේ උණුසුම් තත්විත්ති SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහය හා සම්බන්ධ කරලීම පිළිබඳව බොහොම ස්තුතියි අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමුවෙමු අවසන්
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.